හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණේ පවත්වන 193 වන භාවනා වැඩසටහනේ අවසාන ධර්ම දේශනා වාරය සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිබ්බිදා විරාගේ සති, නිබ්බිදා විරාග සම්පන්නස්ස, උපනිස්සය සම්පන්නං හෝති, විමුක්ති ඥාන දස්සනං ති. ගෞරවනීය ස්වාමින්වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 193 වන භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තබාගත්තේ දුස්සීල කියන සූත්‍රය. දුස්සීල කියන සූත්‍රය අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. නමෙන් අපිට නිකන් කියවෙන්නේ මේ සීලය ගැන කියන සූත්‍රයක් වගේ වුණාට මේකේ අන්තර්ගතය ඉතාම ගැඹුරුයි. බොහෝම සංක්ෂිප්ත විදිහට බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් විපස්සනා භාවනා මාර්ගය ඉතාම සංක්ෂිප්තව පියවර පහකින් ඉදිරිපත් කරලා තියෙනවා. පටන් ගන්නෙ ඇත්තම සීලෙන්. අපි දැන් දිනපතා මේ ගැන සාකච්ඡා කළා. කෙටියෙන් අපි ආපස්සට පොඩ්ඩක් ගියොත් පෙන්නන්නේ මුලින්ම යම්සි කෙනෙක් සතුව හොඳ සීලයක් තියෙනවා නම්, සීලයකින් යුක්ත නම්, එයාට සම්මා සමාධියක්, හොඳ නිවැරදි සමාධියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. ඒ කියන්නේ නිවැරදි සමාධියක් ලබා ගන්න නම් එහෙනම් සීලය පිහිට වෙනවා. සීලය එයාට පිහිටක් බවට පත් වෙනවා, නැත්නම් උපනිශ්‍රේ සම්පතක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා යම්සි කෙනෙක් සතුව හොඳ සම්මා සමාධියක් තියෙනවා නම් අන්න එයාට ඇත්ත ඇත්තටින් දැක ගැනීම සඳහා අවශ්‍ය කරන හේතුව තියෙනවා. ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් සඳහා වමනා කරන හේතුව වශයෙන් එතකොට මේ සම්මා සමාධිය පෙන්වනවා. ඊළඟට යථාභූත ඥාන දර්ශනයක් අන්න යම්කිසි කෙනෙක් ගාව තියෙනවා නම් අන්න ඒ කෙනාට නිබ්බිදා විරාග කියන මේ නොවැල්ම, විරාගය අතහැරීම කියන මෙන්න මේ බඳු ගුණ ධර්මයන් සඳහා වමනා කරන පදල්ම තියෙනවා. ඒ සඳහා වමනා කරන හේතුන් ටික සකස් වෙලා තියෙනවා. ඒ වගේමයි ඒකේ අන්තිම කොටස වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යම්කිසි කෙනෙක් සතුව මේ නිබ්බිදා විරාග කියන අතහැරීම, ඒ වගේම ප්‍රඥාව මුල් කරගත් කලකිරීම කියන මේ බඳු දහම් එයා සතුව තියෙනවා නම් අන්න විමුක්ති ඥාන දස්සන කියන මේ එකතකින් බලුවාම සියල්ලෙන් විමුක්ත වීම, සියල්ලෙන් හිත නිදහස් කර ගැනීම, ප්‍රඥාව වර්ධනය කර ගැනීම, ප්‍රඥාව මත පදනම් වෙච්ච නිවැරදි දර්ශනය කියන මේ බඳු කාරණාවන් දහමේ එකතකින් බලුවාම විපස්සනාවේ යම් අග්‍රඵලයන් ලබා ගැනීම සඳහා වමනා කරන පසුබිම තියෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙළගස්සලා තියෙන්නේ එකක් තියෙනවා නම් ඔන්න ඒක තවත් දෙයකට පදනමක් බවට පත් වෙනවා. හරි, අන්න ඒ අලුත් ඵලය තවත් දෙයකට හේතුවක් බවට පත් වෙනවා. ඒ අලුත් ඵලය තවත් දෙයකට හේතුවක් බවට පත් වෙනවා. මේ විදිහට හරිම ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ මෙතන පෙළගස්සලා තියෙනවා. එතකොට අපි ඊයේ එතරම් සාකච්ඡා කළේ යම්සි කෙනෙක්ට සතුව මේ ඇත්ත ඇටසැටියෙන් දකින්න නුවණක් තියෙනවා නම් මේ ඇත්තටසටියෙන් දැකීමේ හරහා ඒක નિરાයාසෙන් යම්කිසි කෙනෙක් ඇත්තටසටියෙන් දැක්කනම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අනිවාර්යයෙන්ම නිබ්බිදාවක්, ඒ කියන්නේ නුවණින් ප්‍රඥාවෙන් කරන අතහැරීමක් සිද්ධ වෙනවා කියන කාරණාව තමයි අපි ඊයේ සාකච්ඡා කළේ. ඉතින් අපි විශේෂයෙන්ම ඊයේ අවධානය යොමු කළා යම්කිසි කෙනෙක් හොඳට අපි හිතමු සමාධිමත් හිතක් ඇති කරගෙන හොඳට සමාධිමත් හිතෙන් අපි තුමු මේ වර්තමාන වශයෙන්, පච්චුප්පන්න වශයෙන් සිද්ධ වෙන දෙයක් දිහා හොඳින් බලාගෙන ඉන්නවා. අපි තුමු කායික වශයෙන් යම් වේදනාවක් ඇති වෙලා තිනවා. මේ වේදනාව වර්තමාන වශයෙන් දැන් පෙළ ගැහෙනවා. වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙනවා. වර්තමාන වශයෙන් Tamanට ඍජුව තේරෙනවා. ආයි ඒක මේ හිතන්න ඕන දෙයක්වත්, අතීතේ තියෙන දෙයක්වත්, අනාගතේ තියෙන දෙයක්වත් නෙමෙයි. හිතේ කිසියම් සිතුවිල්ලක් නැතත්, හිත ඊටාම නිශ්ශබ්ද වුණත්, දැන් මේ වර්තමාන වශයෙන් කයේ තියෙන වේදනාවක් කෙනෙකුට තේරෙනවා. අන්නේ වේදනාව දිහා හොඳට සමීප වෙලා ඒකාග්‍රතාවයක් සහිතව ඔන්න කෙනෙක් බලාගෙන ඉන්නවා. අන්න තවත් ඇංගල බුදුරජාන් වහන්සේ කියනවා සමාහිතෝ යථාභූතම් පජානාති. හොඳට මේ විදිහට සමාහිත භාවයකින් යුක්තව, එකඟතාවයකින් යුක්තව, සම්මා සමාධියකින් යුක්තව හොඳට මේ දිහා බලාගෙන ඉන්නවනම් අන්න යාට මේ අරමුණේ සිද්ධ වෙන යම් යම් වෙනස්කම්, අරමුණේ තියෙන යම් යම් විපරිණාමයන්, අරමුණ හැසිරෙන ආකාරයන් අන්න යාට අස්පනා පිට දැක ගන්න අවස්ථාව තියෙනවා. මේක මේ පොතකින් ගත්ත දැනුමක්, කාගෙන්වත් අහලා ගත්ත දැනුමක්, අනුමාන වශයෙන් ගත්ත දැනුමක් නෙමෙයි, හිතින් හිතලා තර්ක ඥාණයෙන් ගත්ත දැනුමක් නෙමෙයි, අස්පනා පිට ඇත්ත වශයෙන් සිද්ධ වෙන දෙයක් දිහා නැවත නැවත දැකලා අන්න තමන් තුළ පෙළ ගැහෙන භාවනාමය ඥානයක්. ඒතර මේ බඳු භාවනාමය ඥානයක් ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් අන්න කෙනෙක්ගේ හිතේ ටික ටික වර්ධනය වෙගෙන යනවා. එතකොට මේ බඳු භාවනාමය ඥානයක් ඇති කර ගනිමින් තමයි දැන් එතකොට මේ විපස්සනාව දිගහැරෙන්නේ. විපස්සනාව ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ. ඊළඟට පින්වත්නි, තවත් පැත්තකින් අපිටම කෙනෙක් මේ එකම කාරණාව අපිට තවත් පැත්තකින් විස්තර කරන්න පුළුවන්. අපිටම කෙනෙක් කායනුපස්සනාවක යෙදෙනවා. කායනුපස්සනාවක යෙදෙනකොට අපිටම ධාතු දිහා හොඳට ධාතු ලක්ෂණ දිහා හොඳට යා බලාගෙන ඉන්නවා. එතකොට මුලදී සමහරවිට ඒ ධාතුන්ට ආවේනික පෞද්ගලික ලක්ෂණ ඔන්න දැනගන්නවා. තද ගති, රළු ගති, බුරුල් ගති ඔය ආදී වශයෙන් ඒ ධාතුවට ආවේනික පෞද්ගලික ලක්ෂණ දැනගනිමින් ඉන්නවා. ඒක ක්‍රමානුකූලව හොඳින් දැනගන්නකොට සතිය දියුණු වෙලා, සම්පජඤ්ඤය දියුණු වෙලා, ප්‍රඥාව වැඩිලා එනකොට ඔන්න ටික ටික අර විස්තර දැනගන්නවා වෙනුවට මේ කාටත් පොදු, කාටත් උරුම වෙච්ච එක්තරා අන්දමකින් මේ හැම දෙෙම පටවි ධාතුවට වෙන්න පුළුවන්. ආපෝ, තේජෝ, වායෝ මේ සියලුම ධාතුන්ට පොදු වෙච්ච ධර්මතාවයක් වශයෙන් මේවා කලින් නොතිබී හට ගන්නවා, සුළු මොහොතක් පැවතිලා නැති වෙලා යනවා. ඒ වගේමයි හටගත් මොහොතේ ඉඳන් විපරිණාමයකට වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ වගේමයි මේවැ පහළ වීම සම්බන්ධයෙන් අපිට කිසිම පාලනයක් නැහැ. ඒ වගේම පහළ වෙලා කොතෙක් කාලයක් පවතීද කියන එක සම්බන්ධයෙන් අපිට කිසිම පාලනයක් නැහැ. මේ ආදී වශයෙන් මේකෙත් මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, බඹදු මේ ත්‍රිලක්ෂණයන් හොඳට මේ සංස්කාර ධර්මයන් අස්පනා අපිට වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන මේ සංස්කාර ධර්මයන් නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා අන්න කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ නැවතත් අවධානය කරන්න වටිනවා. මේවා මේ එකක්වත් දැන් මෙයා තැනත්තාට මේ යෝගාවචරයට වැටහෙන්නේ පොතින් පතින් අහලා නෙමෙයි, වෙනත් කෙනෙක්ගෙන් ඉගෙනගෙන නෙමෙයි, මේ තමන්ගේම ඥානයක් වශයෙන්, තමන්ගේම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තමයි දැන් මේ අවබෝධ වෙන්නේ. දැන් අවබෝධ වෙනකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ ඇත්ත ඇත්තටින් දැක්කනම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න ප්‍රඥාවේ ප්‍රඥා හොඳට වර්ධනය වීම නිසා ඇත්ත ඇත්තටින් දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් එයාට මේක එපා වෙන ස්වභාවයක්, කලකිර මේ සිද්ධ වෙන දේ ගැන කලකිරෙන ස්වභාවයක්, කලින් තරම් මේ ගැන උනන්දුවක්, උත්සාහයක්, ඇලීමක්, බැඳීමක්, දැඩිව ග්‍රහණය කර ගැනීමක්, මගේ කියා ගැනීමක් නැතිව නිකන් පාට සේදිලා වගේ යන ස්වභාවයක්, විරංජනීය වීමක්, ඒකාකාරී වීමක්, නීරස වීමක් සිද්ධ වෙනවා. ඊයේත් අපි කතා කළා මේක අපි මේ භාවනාවකදී, විපස්සනා භාවනාවකදී හොඳට සමාධිමත් හිතකින් මේ දේ කළාට මේකේ ප්‍රතිඵලය අපිට එදිනදා ජීවිතේ පවා සමහරට තේරෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් ධාතු මනසිකාරයේ වඩනවා. ධාතු මනසිකාරයේ වඩද්දී අපි හිතමු හොඳට සමාධිමත් හිතකින් මේ ධාතුන්ගේ විවිධාකාර චලනයන් තමයි නිරීක්ෂණය කරන්නේ. කම්පන චංචල ස්වභාවයන්, උණුසුම් ගති, සිසිල් ගති ඔය নানা ප්‍රකාර දේවල් තමයි නිරීක්ෂණය කරන්නේ. නමුත් එයාට හොඳට මේවැය මේ ඇතිවීම නැතිවීම ස්වභාවයන් දැන් තේරෙන්න පටන් ගන්න නම් දකින දැන මේවා වෙනස් වෙන ආකාරය නම් තේරෙන්නේ මෙයාගේ මේ හිතේ සිද්ධ වෙන මේ පෙරලිය, මෙයාගේ මේ ඇත්ත ඇටසැරියෙන් දැකීම නිසා හිතේ සිද්ධ වෙන මේ විරාගය, පහළ වෙන විරාගය, ප්‍රඥා මත පදනම් වෙච්ච කලකිරීම, මේ බඳු දේවල් මේ භවනා කරන වෙලාවට විතරක් උරුම වෙච්ච දේවල් නෙමෙයි. එයාගේ එදිනදා ජීවිතේ පවා දැන් ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යා කලින් තරම් දේවල් ග්‍රහණය කරන්න යන්නේ, මගේ කියා ගන්න යන්නේ, හොඳම කෑල්ල ඉල්ලන්න යන්නේ නැහැ. ඊළඟට පුළුවන් තරම් ලොකුවට මගේ කියන රැස් කරන්න යන්නේ නැහැ. ගොඩ ගහ ගන්න යන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇති වුණත් ඒක අනිත් කෙනාට සමහරවිට ඒක ජයග්‍රහණය දීලා දාන්න මෙලි වෙන්නේ නැහැ. ඉතින් අතහැරෙන පැත්ත, දේවල් දැඩිව ග්‍රහණය නොකරන පැත්ත, ඒක පැත්තකින් අනිත් පැත්තෙන් ගත්තොත් පැත්තකට වෙලා ටිකක් දේවල් වලට මොකද වෙන්නේ කියලා බලන ස්වභාවය බඹඳු යම් යම් ආකල්පයේ මේ වෙනසක් මේ තැනත්තා තුළ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ දේවල් දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි, කාලාන්තරයක් තිස්සේ භවනාවේ නිරත වෙනකොට, විපස්සනාවේ කාලයක් තිස්සේ නිරත වෙනකොට අන්න චරිතානුකූලව අපේ යම් යම් බඹඳු සංදිස්ථාන, බඹඳු ආකල්පමය වෙනස්කම් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙහෙම කරගෙන යනකොට තවදුරටත් මෙයා භවනාව කරගෙන යනවා. මේ හරියේදී ටිකක් චරිතේ නැත්නම් තමන්ගේ ජීවිතයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන නිසා අර කලින් තිබුණ තරම් සිලිලාරයක්, කලින් තිබුණ තරම් කුල්මත් ස්වභාවයක්, චමත්කාර ස්වභාවයක් නැති වෙලා ඒකාකාරී ස්වභාවයක්, නීරස ස්වභාවයක් එන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේ කරුණු තේරුම් අරගෙන මේක මේ අවසානය නෙමෙයි, මෙතන මේ නවතින තැන නෙමෙයි, හැබැයි මේක තවදුරටත් ඉදිරියට යන්න ඕනේ. කියලා බුද්ධ වචනේ විශ්වාස කළා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්ම විශ්වාස කළා. ආර්යයන් වහන්සේලා ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ඔන්න තවදුරටත් මේ භාවනාවේ දිගට නිරත වෙනවා. මෙහෙම ඒකාකාරී ස්වභාවයක් ඇති වුණා කියලා, නිරස ස්වභාවයක් ඇති වුණා කියලා, දේවල් සම්බන්ධයෙන් එක්තරාන්දම කලකිරීමක් ඇති වුණා කියලා නතර කරන්නේ නැහැ. ඒ වෙනුවට භාවනාව අඛණ්ඩව කරගෙන යනවා. Tamanṭa කාලසටහනක් තිබුණා නම් ඒ කාලසටහන අඛණ්ඩව කරගෙන යනවා. දැන් මේ විදිහට භාවනාව අත නොහැර කරගෙන යාම නිසා තව තව මේ තත්ත්වය වර්ධනය වෙනවා. හැබැයි කලකිරීම පැත්තර නෙමෙයි. ඊට වඩා වෙනස් පැත්තකින් දැන් ඔන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. තව තව අරමුණු කෙරෙහි තිබිච්ච ග්‍රහණය, අල්ලගන්න ස්වභාවය, අරමුණක් මත හිත රැඳෙන ස්වභාවය, පිහිටන ස්වභාවය, මෙන්න මේ වගේ දේවල් ඔන්න දැන් ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හිතමු දැන් සක්මන් භාවනාවේ යෙදෙනකොට අපි තුමු කෙනෙක්ට මුලදී හොඳට මේ අරමුණේ බැසගෙන අරමුණේ හොඳට විස්තර බලමින් තමයි මේ සතිය දිනු කරන්නේ. ඊළඟට අරමුණේ ඇති වෙන්නේ නැති වෙන ස්වභාවය බලමින් ඔන්න එයා ඒත් හොඳට අරමුණත් එක්ක ඉන්න ස්වභාවයක් තියෙන්නේ. වෙන සියල්ලම අමතක කළා, මුළු ලෝකෙම අමතක කළා, සංකල්ප වලින් සියල්ල බැහැර කරගෙන හිතත් බොහොම නිහඬ කරගෙන දැන් ඔන්න ඇතිවීම නැතිවීම ස්වභාවයකින් යුක්ත මේ සංස්කාර ධර්මයන් දිහා හොඳට බලාගෙන ඉන්නවා. දැන් ඒත් හැබැයි මේවත් එක්කමයි ඉන්නේ, මේ සංස්කාරයන් එක්කම ඒ අරමුණ හොඳට මත පිහිටලා තමයි දැන් මේ විඥාණය පවතින්නේ. තුමු කාය විඥානේ වශයෙන් ගත්තොත් ඒ කාය විඥානේ පවතින්නේ මේ හොඳට මේ කායික වශයෙන් දැනෙන අරමුණක් එක්ක. ඒකේ හොඳට බැසගෙන තියෙන්නේ. නමුත් මෙතන තේරෙන්නේ නැත්තම් මෙතන දැනෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් නම් අන්න බුදුහාඳුරුව අර කියන ඇත්ත ඇත්සටින් දැකීම නිසා, ත්‍රිලක්ෂණය හොඳට වැටහීම නිසා අන්න මේ ක්‍රියාවලියේදී අන්තිමට අර විරාගී ස්වභාවයක්, අතහරින ස්වභාවයක්, කලකිරෙන ස්වභාවයක් ඇතිවීම නිසා අන්න අරමුණ ටිකක් බොඳ වෙලා යන ගතියක්, අරමුණේ කලින් තරම් විස්තර නොපෙනෙන ගතියක්, අරමුණේ තිබිච්ච රේඛා මායිම් පැහැදිලි බව නැති වෙලා යන ස්වභාවයක්, අරමුණ කෙරෙන් හිත උඩට එන ස්වභාවයක් අන්න තේරෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි වරද්දගත්තොත් දැම්මගේ මේ සතිය දුර්වලලාය, දැම්මගේ මම නැත්තම් කලින් තරම් කලින්ට වඩා මගේ භාවනාව පිරිහිලාය කියලා හිතාගත්තොත් වැරදි. තමන් තේරුම් ගත්තනම් තමන් හොඳට අඛණ්ඩව භාවනාව කරගෙන ආවා, කිසිම තැනක අඩුපාඩුවක් උනේ නැහැ, තමන් හොඳට භාවනාව කරගෙන ආවා, ඒකෙම ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් මේ බඳු අවස්ථාවක් දැන් පසු කරගෙන යන්නේ. මේ අවස්ථාවේදී අන්න සිද්ධ වෙන දේ සම්බන්ධයෙන් අපිට තව ටිකක් ගැඹුරට අධ්‍යයනය කරන්න පුළුවන්, නැත්නම් බුද්ධ වචනේම පොඩ්ඩක් මතු කරගන්න පුළුවන්. උපේ සූත්‍රය කියලා සූත්‍රයක් එනවා කන්ද සංයුත්තේ. මේ කන්ද මේ උපේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට, හරියට නිකන් ඇනේකට මිටියෙන් ගැහුවා වගේ හරියටම මේ සිද්ධ වෙන කාරණාව මතු කරලා පෙන්නලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, රූප උපයංවා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය. රූපාරම්මණං රූපං පතිට්ඨං. රූපප්පතිට්ඨං. මහණෙනි මේ විඤ්ඤාණය පවතිනවා නම් එක්ක මේ රූප අරමුණක් ලං කරගෙන රූප අරමුණට සමීප වෙලා රූප අරමුණක් මත පිහිටලා තමයි මේ විඤ්ඤාණය පවතින්නේ. එහෙම නැත්නම් ඔන්න වේදනා අරමුණක් මට පිහිටලා වේදනා අරමුණට සමීප වෙලා වේදනා අරමුණක් ග්‍රහණය කරගෙන තමයි විඥානේ පවතින්නේ. එහෙම නැත්නම් සංඥා අරමුණක් අල්ලගෙන සංඥා අරමුණක් තුල දැවටිලා ඒක ග්‍රහණය කරගෙන ඒක මත පිහිටලා තමයි විඥානේ පවතින්නේ. එහෙමත් නැත්නම් සංස්කාර අරමුණක් ග්‍රහණය කරගෙන ඒක මත පිහිටලා ඒකට සමීප වෙලා ලං වෙලා තමයි විඥානේ පවතින්නේ. අපිට තේරෙනවා මේ ස්කන්ධ පහේ විඥාන කියන ස්කන්ධය පවතින නම් පතිට්ඨිතව පිහිටන්න නම් ඔන්න එක්කෝ යාට රූපයක් අවශ්‍යයි, එක්කෝ වේදනාවක් අවශ්‍යයි, එක්කෝ සංඥාවක් අවශ්‍යයි, එක්කෝ සංස්කාරයක් අවශ්‍යයි. ඒක තමයි බුදුරජාන් වහන්සේ මුලින්ම අපිට කියලා දෙන පාඩම. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා, රූප ධාතු යාචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. දැන් අන්න අපිට තේරෙනවා දැන් බුදුහාමුදුරු කියන න්‍යාය තමයි බුදුරජාන් වහන්සේ කියන අම්ම අවස්ථාවක මේ යෝගාවචරයාගේ මේ රූප ධාතුව කෙරෙහි, මේ රූපාරම්මණය කෙරෙහි අපි තුන් ධාතු මනසිකාරයකදී ඉදිරිපත් වෙන්නේ හතර මහා ධාතු. ඒ කියන්නේ රූපාරම්මණයක්. මේ රූප ධාතුව කෙරෙහි අර යෝගාවචරයාගේ හිතේ තිබිච්ච රාගය ප්‍රහාණය වෙලා දැන් තියෙන්නේ. සෑහෙන දැන් අඩපණ වෙලා, සෑහෙන දුර වෙලා තියෙන්නේ. දැන් එතකොට ඒ බඳුම දෙයක් තමයි අර නිබ්බිදා විරාග තත්වය කියන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇත්සරෙන් දැකීම නිසා, ත්‍රිලක්ෂණේ වැටහීම නිසා තමයි අතහැරෙන්නේ, විරාගයක් පහළ වෙන්නේ, එපා වෙන්නේ. අරමුණ එපා වෙන ස්වභාවයක්, නීරස වෙන ස්වභාවයක්, බුද්ධ වේලා යන ස්වභාවයක් පහළ වීමයි. දැන් මේ බුදුරජාන් වහන්සේ මෙතන කියන මේ විරාගී ස්වභාවයයි දෙකම එකයි. රාගස්ස පහනා වොච්චිජදා රම්මණං පතිට්ඨා විඥානස නො හෝති. යම් අවස්ථාවක හොඳට දැන් මේ කලින් අරමුණේ බැහැගෙන තිබිච්ච හිත දැන් මේක අරමුණ එපා වෙලා අරමුණත් එක තිබිච්ච බැඳීම අඩු වෙලා ඒ ගැන තිබිච්ච ඇල්ම නැති වෙලා අරමුණ බොඳ වෙලා ගිහිල්ලා දැන් ටික අරමුණෙන් අයින් වේගෙන වගේ දෙයක් සිද්ධ වෙලා යම් අවස්ථාවක මේ විඥාණයට අර තිබිච්ච අරමුණේ පිහිට නැති වෙලා යනවා. ඔච්චිත ධාරම්මණං පතිට්ඨා විඥානස නොහෝති. අන්න විඥානේ පිහිටන ස්වභාවය නැති වෙලා යනවා. මොන එක්තරා අන්දමකින් භාවනාවේ අපිට කියන්නේ දැක ගන්න පුළුවන් විපස්සනාවේදී අත්දැක ගන්න පුළුවන් එක්තරා අන්දමක සම්දිස්ථානයක් කියන්න පුළුවන්. තං අපතිට්ඨං විඥානං අවිරෝල්හං අනබිසංකච්ච විමුක්තං. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා යම් අවස්ථාවක මෙහෙම වුණොත් සාමාන්‍යයෙන් නම් වෙන්නේ අරමුණක පිහිටියාම එතන විඥානේ බැහැ ගන්නවා. එතන හොඳට වර්ධනය වෙනවා. අන්න පතිච්චිත විඥානයක් බවට හොඳට පිහිටපු විඥානයක් බවට ආයි ගැලවෙන්නේ නැති වෙන්න ඔන්න එතන බැස ගන්නවා. ග්‍රහණය කර ගන්නවා. දැන් ඊට හාත්පසින් වෙනස් දෙයක් කතා කරන්නේ. ඒ වෙනුවට දැන් රාගයේ ප්‍රහාණය වෙලා තිබිච්ච අරමුණ ගැන ඇල්ම දුර වෙලා දුර්වල වෙලා ගියාට පස්සේ අන්න ඒ පදනම කඩලා ගියා. පදනම බිඳිලා ගියා. අන්න පිහිටපු විඥානය දැන් නැහැ. එතකොට අන්න විඥාණයට වර්ධනය වෙන්න හැකියාවක් නැහැ. එහෙමනම් අන්න හිත වර්තමාන වශයෙන් ඒ මොහොතේදී අරමුණු කෙරෙන් විමුක්ත වෙනවා. අරමුණු කෙරෙන් නිදහස් වෙනවා. විමුක්තත්තා තිතං. දැන් මෙතෙක් කාලයක් අපේ හිත දැන් අපිටම රූපාරම්මණයක් දකිනවා. අපිටම ටිකක් තව ටිකක් තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔන්න අපිටම ඇහෙන් රූපයක් දකිනවා. අපි ඒක කැමති රූපයක් නම් ඔන්න එතනට හොඳට හිත බැස ගන්නවා. විඥානේ බැස ගන්නවා. එතන හොඳට පිහිට ගන්නවා. ඒ මතම කතාවකුත් ගොතා ගන්නවා. ඒක හොඳට වර්ධනය වෙලා ඔන්න එතන තමයි ඉන්නේ. දැන් ඒ රූපාරම්මණයට හිත ගියා. යාමක් ගේමක් එහෙට මෙහෙට යන් දැන් චලනය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අපි හිතමු සද්දයක් ඇහෙනවා. ඒ අපි හිතමු තාම මිහිරි සද්දයක්. ඔන්න එතනට හිත යනවා. චක්කු මේ සෝත විඥානය පහළ වෙනවා. ඔන්න එතන දැන් හිත පිහිටනවා. දැන් තමන් තුල නැත්නම් කය තුල නතර වෙච්ච ස්වභාවයක් වෙනකොට දැන් තියෙන්නේ මේ සද්දෙට ගිය ස්වභාවයක්. ඒ වගේමයි ගඳක් සුවඳක් දැනිලා ඔන්න එතෙන්ට යනවා. එතෙන්ට ගිය ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට දිවට රසයක් දැනුණාම ඔන්න එතන හිත පිහිටනවා. විඥානයේ පිහිටනවා. ඔන්න එතෙන්ට ගිය ස්වභාවයක් තියෙන්නේ. කයේ මොකක් හරි ස්පර්ශයක් දැනෙනවා. ඔන්න එතෙන්ට හිත යනවා. එතෙන්ට ගිය ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේමයි මනසේ මොකක් හරි මනෝ විඥානයක් වශයෙන් ඔන්න පහළ වෙනවා. එතකොට එතෙන්දිත් අර නතර වෙච්ච ස්වභාවයක් නෙමෙයි, ඊතර ගමන් කරන ස්වභාවයක්, චලනය වෙන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි සාමාන්‍යයෙන් අත්දකින්නේ මේ ඉන්ද්‍රියන් 6යේ කැරකෙන ස්වභාවය. එක්කෝ ඇහේ ඉන්නෝ, එක්කෝ කනේ ඉන්නෝ, එක්කෝ නාසයේ, එක්කෝ දිවේ, එක්කෝ කයේ, එක්කෝ මනසේ. ඉතින් අපේ මුළු ජීවිතේම මේ ආයතන 6 තමයි කැරකෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ මේ ලෝකේ සියල්ල කියලා යමෙක් කියනවා නම් මේ සියල්ල කියලා කියන්නේ මේ ආයතන 6. ස්පර්ශ ආයතන 6. මේ ආයතන 6න් බාහිර පරිබාහිර තවත් ආයතනයක් හරි තවත් ස්වභාවයක් හරි තියෙනවායි කියලා කියනවා නම් ඒක ඔප්පු කරන්න බැරි. ඒක කාරණා නොදන්නා කම නිසා කියන ස්වභාවයක් කියලා බුදුරජාණන් වහන්සේ ඔය සබ්බ සූත්‍රය කියලා හැම සූත්‍රයක් තියෙනවා ඒකෙදි කියනවා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන අපි සමහරවට ඉන්න ස්ථානය වෙනස් කරනවා, ඉන්න රට වෙනස් කරනවා, ඉන්න ගම වෙනස් කරනවා, ඇසුරු කරන අය වෙනස් කරනවා, මේ මොනවා වෙනස් කළත් අපේ මුළු අද්දකීම් පරාසයම දෝලණය වෙන්නේ, මුළු අද්දකීම් පරාසයම චලනය සිද්ධ වෙන්නේ මේ ආයතන 6 තුලයි. එකතකින් බැලුවහම බුදුරජාණන් වහන්සේ අර අප්‍රමාණ අද්දකීම් සමුදායක් ඔන්න අපිට කැටි කළා පෙන්නනවා. කොයි තරම් අපි අද්දකීම් ලැබුවත් මේ අද්දකීම් ලබන්නේ ඊටාම පටු පරාසයක් තුල. ඇහෙන් ලබන අද්දකීම්, කනෙන් ලබන අද්දකීම්, දිවෙන් ලබන අද්දකීම්, නාසයෙන් ලබන අද්දකීම්, කයෙන් ලබන අද්දකීම්, මනසින් දැකලා ලබන අද්දකීම්. අපි හඳට ගියත්, බ්‍රහස්පති ලෝකෙට ගියත්, වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකට ගියත්, ඒත් මේ ආයතන 6 විතරයි තියෙන්නේ. ඒ නිසා අපි මේ ආයතන 6ක තමයි පැටලලා ඉන්නේ. මුළු සංසාරෙම ගමන් කරලා තියෙන්නේ මේ ආයතන 6ක් එක්ක. අපි අතීතෙත් මේ ආයතන 6ක් එක්කමයි ඉඳලා තියෙන්නේ. වර්තමානයේ ඉන්නේ ආයතන 6ක් එක්ක. අනාගතයට ගියොත් ඒ යන්නේ ආයතන 6ක් එක්කමයි. තවත් පැත්තකින් ඔය ගද්දුල බද්ද සූත්‍රවලදී හිම බුදුරජාන් වහන්සේ කියනවා ස්කන්ධයන් පැත්තෙන්. අතීතයේ තිබුණෙත් මේ ස්කන්ධ පහක් අල්ලගෙන. වර්තමානයේ තියෙන්නේ ස්කන්ධ පහක් අල්ලගෙන. අනාගතයට ගියත් ඒ තියෙන්නේ ස්කන්ධ පහක් අල්ලගෙන. හරියට උපමාවකින් කියනවා හරියට නිකන් කණුවක බැඳපු බල්ලෙක් ඒකේ ඒ කොයිතරම් යා කෑ ගැහුවත් කොයිතරම් දිව්වත් කොයිතරම් සැතපීලා හිටියත් නිදාගෙන හිටියත් පහුරු ගගා හිටියත් මොනවා කරත් මේ කණුව වටේ යන්න පුළුවන් ප්‍රදේශයේ විතරයි යට යන්න පුළුවන්. මොකද ඒ කණුවට බැඳිලා ඉන්නේ. අපිත් පින්වත් කොයිතරම් මේ සංසාරේ සැරිසරුවත් දිව්‍ය ලෝකවලට ගියත් බ්‍රහ්ම ලෝකවලට ගියත් මනුෂ්‍ය ලෝකවලට ගියත් අපායට ගියත් කොහේ ගියත් අතීත භවවලත් වර්තමාන භවවලත් අනාගත භවවලත් මේ කොහේ ගියත් ඔන්න ස්කන්ධ පහක් අතර තමයි අපි කැරකෙන්නේ. ආයතන හයක් අතර තමයි කැරකෙන්නේ. ඉතින් මේ බඳු පසුබිමක් තමයි අපිට තියෙන්නේ. මේ හැම එකෙදිම එතකොට යාමක් හේමක් තියෙනවා. අන්න විඥානයේ නතර වීමක් නැහැ. හැමතිස්සෙම ඒ අරමුණේ පිහිටනවා. ඒ අරමුණට පනිනවා. හොඳ රූපයක් ඉදිරිපත් වුණාම රූපයට පනිනවා. හොඳ සද්දයක් ඉදිරිපත් වුණාම සද්දෙට පනිනවා. හොඳ ගඳක් සුවඳක් ඉදිරිපත් වුණාම ඒකට පනිනවා. හොඳ රසයක් ඉදිරිපත් වුණාම ඒකට පනිනවා. හොඳ ස්පර්ශයක් ඉදිරිපත් වුණාම ඒකට පනිනවා. හොඳ මනසේ යමක් දුවනකොට ඔන්න ඒක තුල අපි ජීවත් වෙනවා. ඉතින් මේක තමයි අපේ ජීවිතය කියන්නේ. දැන් මොකද්ද වෙන්නේ? අර එක අරමුණක් අල්ලගෙන ඒ අරමුණ ක්‍රමානුකූලව හොඳට ඒකාග්‍රහිතකින් බලාගෙන ඉන්නකොට මේ අරමුණ නිරස වේගෙන යනවා. අරමුණේ තිබිච්ච රසය නැති වෙලා මේ ගැන තිබිච්ච ඇල්ම දුරු වෙලා දැඩි ග්‍රහණය අයින් වෙලා ඔන්න ඔහම යනකොට අන්න අරමුණේ පිහිටි ස්වභාවය නැති වෙලා දැන් විඥාණයට පිහිටන්න බැරි ස්වභාවයක් ආවනම් අන්න සිද්ධ වෙන්නේ මොකද්ද? යන්න තැනක් නැහැ දැන්. මෙතෙක් කාලයක් රූපෙන් සද්දෙට, සද්දෙන් රූපෙට, සද්දෙන් ඊළඟට ආයෙත් සද්දෙට, ආයෙත් ඔන්න ගඳකට, රසකට විදිහට පැන තමයි නිරන්තරයෙන්ම විඥානේ සැරිසරමින් තමයි තියෙන්නේ. සැරිසරමින් කියුවේ මේ එක විඥානය සැරිසරනව නෙමෙයි. එක්ක රූපයක් මත ඔන්න ඇති වෙනව නැති වෙනව. එක්ක ඔන්න සද්දයක් මත ඇති වෙනව නැති වෙනව. ඔන්න නැත්තම් රසක් මත ඇති වෙනව නැති වෙනව. ඔන්න මනස මත ඇති වෙනව නැති වෙනව. ඉතින් මේ විදිහට හැම තැනම ඇති වෙනව නැති වෙනවා. ඒ අරමුණු තුල ඇති වෙනව නැති වෙනව. ඉතින් මේ විදිහට සැරිසරන ස්වභාවයක් තියෙනවා. දැන් ඔන්න ඒ තිබිච්ච අරමුණ අපි හොඳට බලාගෙන ඉඳලා විපස්සනාවක් වඩලා ඒක ත්‍රිලක්ෂණයේ වැටහීම නිසා ඔන්න එපා වෙලා කලකිරිලා මේ ගැන තිබිච්ච ඇල්ම දුරු වෙලා ඔන්න ප්‍රථම වතාවට සමහරාලාවට මේ අරමුණ ගිලිලා යනවා. ගිලිලා ගියා නම් දැන් එයා නතර වීමක් තියෙනවා. යන්න තැනක් නැහැ. එයාගේ යම් කිසි ස්වභාවයක් තියෙනවා නතර වුණ ගතියක්. අන්න නතර වෙච්ච ස්වභාවයක් තමයි දැන් තියෙන්නේ. විමුක්තත්තා තිතං. තිතත්තා සන්තුසිතං. දැන් මෙතෙක් කාලයක් අපිතුමු මේ විදිහට උපමාවක් වශයෙන් කියනවා නම් අපිතුමු අපි යම් කිසි කෙනෙක් ගෙදර ඉන්නවා. ගෙදර ඉන්නකොට අපිතුමු යාළුවෙක් කියලා කතා කරනවා. ඔන්න චිත්‍රපටියක් ඇවිල්ලා තිනවා යමු බලන්න කියලා. ඔන්න එයා යනවා තින් චිත්‍රපටිය බලන්න. ඔන්න තව එක්කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. ඔන්න සංගීත සම්දර්ශනයක් තියෙනවා යමු බලන්න කියලා. ඔන්න ඉතින් එයා යනවා සංගීත සම්දර්ශනය බලන්න. තවත් එක්කෙනෙක් කතා කරලා ඇවිල්ලා කියනවා නෑ නෑ යමු ඔන්න හොඳ සූඳ විලූන් జాතියක් කියලා දිනවා ඒක බලන්න යමු කියලා. ඔන්න ඒක බලන්න යනවා. ඉතින් මේ විදිහට අපි හැමතිස්සෙම මේ එක එක්කෙනාගේ ඉල්ලීම් ඉටු කරන සබහායක් තමයි තියෙන්නේ. ඇහෙන් ඉල්ලන්න ගත්තාම අපි එහෙට යනවා. කනෙන් ඉල්ලුවාම එහෙට යනවා. දිවෙන් ඉල්ලුවාම එහෙට යනවා. කයෙන් ඉල්ලුවාම එහෙට යනවා. මේ බඳු සබහායක් තමයි තියෙන්නේ. එකාතකින් බැලුවාම අපි කොයිම වෙලාවකවත් පූර්ණ තෘප්තිමත් භාවයක නැහැ. පූර්ණ තෘප්තිමත් භාවයක් අපි තුල තියෙනවා නම් කොයි තරම් රූපාරමුණු ඇවිල්ලා අපිට එන්න කියලා කතා කරත් යන්න උමනාවක් නැහැ. අපි තුල පූර්ණ තෘප්තිමත් භාවයක් තියෙනවා නම් කොයිතරම් සද්දරමුණ ඇවිල්ලා එන්න කියලා කතා කළත් යන්න උමනාවක් නැහැ. අපි පූර්ණ තෘප්තිමත් නම් පූර්ණ වශයෙන් පිරිලා පූර්ණ වශයෙන් තෘප්තිමත් නම් හිතට යන්න උමනාවක් නැහැ. ඒකමයි අපි තුමු ආනාපාන සතිය වඩන කෙනෙක්ගේ හිත අපි තුමු දුවනවා අරමුණු වලට දුවනවා. මොකද මේ ආනාපාන සතිය තුල තාම සතුටු වෙලා නැහැ. ආනාපාන සතිය තුල යා තෘප්තිමත් වෙලා නැහැ. පීමීම හැකිලිම භාවනාව වඩන කෙනෙක්ගේ හිතම අපි හිත ඔන්න ආයි පිට යනවා. අතීතයට යනවා අනාගතයට යනවා. මොකද මේ අතීතය තියෙන අරමුණ මේ පිම්බිම හැකිලේ අරමුණට වඩා රසවත්. ඔන්න එතෙන්ට යනවා. ආයි ඔන්න අතීතයට යනවා අනාගතයට යනවා. ඔන්න මේ පිම්බිම හැකිලේ අරමුණට වඩා ඒ අලුත් අරමුණ රසවත්. නමුත් අපි හිතමු අපේ මේ පුහුණුව හරහා කෙනෙක්ගේ හිත හොඳට පිම්බිම හැකිලීමේම තියෙනවා. නැත්නම් ආනාපාන සතියේම තියෙනවා. සද්දයක් ඇහුණත් ඒ තරම් ඒ පැත්තට යන්නේ නැහැ. මොකද මේ තුල දැන් අන්න තෘප්තිමත් භාවයක් ඇති වෙලා. මේ තුල දැන් ඔන්න සතුටක් ඇති වෙලා. ආනාපාන සතිය තුල ඔන්න තෘප්තිමත් බවක් හොයනවා. හුස්ම රැල්ලේ තියෙනවා අන්න ආස්වාදනීය බවක්. නැත්තම් හුස්ම රැල්ලේ තියෙනවා නිරාමිස ප්‍රීතියක්. අන්න නිරාමිස ප්‍රීතියක් අපේ මේ අලුත් ආරම්භණය තුල තියෙනවා නම් ආනාපාන සතිය තුල තියෙනවා නම් අන්න එළියට යන්න උවමනාවක් නැහැ. ඉතින් මං හිතනවා මෙතන ඉන්න බොහෝ යෝගාවචරින්ට මේ අත්දැකීම තියෙනවා. ආනාපාන සතිය වඩන්න පටන් ගත්ත මුල් කාලෙදි හිත කෙලවරක් නැතුව එහාටයි මෙහාටයි පයින්නෝ. අතීතේට අනාගතයට යනවා. හැබැයි කාලයක් තිස්සේ ආනාපාන සතිය දියුණු කරනකොට අන්න අර හිත එහාට මෙහාට යන ගතිය අඩු වෙලා මෙන්න මේ ආනාපාන සතිය කියන අරමුණ තුල හරිම තෘප්තිමත් භාවයකින් හරිම සතුටකින් ඉන්නවා. සමහරවිට පැයකමාර ඉන්නවා කෙනෙක් හරිම තෘප්තිමත් බවකින් පිරිච්ච ගතියකින් ඉන්නේ. ඒ වගේම මේ භාවනාව නතර කරාමත් ඒත් හිත නිකන් නතර වෙලා වගේ නිතන් තමන් තුළම ඉන්නවා වගේ ආයි යන්න යාට උවමනාවක් නැහැ වගේ. අරමුණු එන්නෙත් නැහැ ආවත් ආපස්සට එනවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙනවා. අන් දැන් විපස්සනාවේදී දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ උපේ සූත්‍රෙත් කියන්නේ ඒ බඳු දෙයක්. අර විදිහට අරමුණකට පණින ගතිය, අරමුණකට යන ගතිය නැති වුණා නම් අන්න එයා තුළ පූර්ණ තෘප්තිමත් භාවයක් ඇති වෙන්න පුළුවන්. තිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තා න පරිතස්සති. මේ හොඳට තෘප්තිමත් බවක් තියෙනවා නම් එයා තුළ ආයි දැවෙන ගතියක්, අවුල් වෙන ගතියක්, දරතයක්, පීඩාවක් මොකක්වත් නැහැ. එයා තුළ තියෙන තෘප්තිමත් බවක්මයි. අපරිතස්සං පච්චත්තං ඒව පරිනිබ්බායති. දැන් මේ විදිහට එයා තුළ දැන් තෘප්තිමත් බවක් තියෙනවා නම්, නතර වෙච්ච ස්වභාවයක් තියෙනවා නම්, දැවෙන ගතියක් නැත්තම්, නිවිලා නම්, අන්න ඒ මොහොතේදී අන්න හිත නිවීමකටපත් වෙනවා. ඉතින් වර්තමාන වශයෙන් මොහොතක් සිද්ධ වෙන දෙයක්. එන ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට පාඩමක් මේ ඇත්ත වශයෙන්ම ක්‍රමානුකූලව මේ හිත ත්‍රිලක්ෂණේ වැටහීම හරහා හොඳට මේ හිතපත් වෙන తত্ত্বය අන්න බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවර විස්තර කරපු තැනක් තමයි මේ උපේ සූත්‍රය කියන්නේ. දැන් පින්වත්නි මේ බඳු ස්වභාවයක් එතකොට විපස්සනාවේදී අපිට මුඛායනුපස්සනාවේදී ඇති වෙන්නේ කොහොමද? අපිට බුදුරජාණන් වහන්සේම කියන ඔන්න අජ්ජත් ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති. බහිද්දාං වා කායේ කායනුපස්සේ විහෙරති. හොඳට අධ්‍යාත්මික වශයෙන් බලබලා ඉන්නවා. හට ඒක හොඳට වර්ධනවාට පස්සේ බාහිරත් ඔන්න තමන්ට තේරෙනවා. ඉතින් මෙහෙම ඉන්න ඉන්න අර අජ්ජත් බහිද්දා ભેදේ පවා දුර වෙලා යනවා. සියල්ල බෙහෙද සමහන් වෙලා යනවා. ඊළඟට මේ අධ්‍යාත්මික වශයෙන් තියෙන දේවල් ඇතිවීම බලනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම බලමින් ඉන්නවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේක නැතිවීම බලනවා. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම නැතිවීම සභාවය බලමින් ඉන්නවා. ඉතින් මේ විදිහටමයි වේදනාවත් සමුදේ වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වේදනාව හරහාත් ඔය දෙයමයි සිද්ධ වෙන්නේ. හිත දිහා බලන්න ගියොත් ඒ සිද්ධ වෙන්නේ ඔය දෙයමයි. ධම්මාරම්මණයන් දිහා බලන්න ගියොත් ඒ සිද්ධ වෙන්නේ මේ දෙයමයි. සතර සතිපට්ඨාන ධර්මයන් ගැනම එක පොදු රටාවකට තමයි බුදුරජාණන් වහන්සේ එතකොට අපිට කියලා දීලා තියෙන්නේ. මේකේ ප්‍රතිපලයක් වශයෙන් එයාට තේරෙනවා මෙතන මේ පුඤ්ජලයේක් මමෙක් ආත්ම ස්වභාවයක් නැහැ. මෙතන තියෙන්නේ මේ හේතුඵල න්‍යායක් තියෙන්නේ. මේ හේතුන් ටික සකස් වුණාම මෙන්න මේ බඳු ප්‍රතිපලයක් හටගන්නවා. මේ බඳු හේතුන් නැත්තම් මේ ඊට අදාළ ඊට අනුරූප ප්‍රතිපලය පහළ වෙන විදිහක් නැහැ. කියලා අන්න පටිසමුප්පාද න්‍යාය හොඳට තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට කෙනෙක් හොඳට කායනුපස්සනාවේ වේදනොත් එහෙම නැත්නම් වේදනානුපස්සනාවේ වේදනොත් චිත්තානුපස්සනාවේ වේදනොත් ධම්මානුපස්සනාවේ වේදනොත් අන්න එයාගේ ටික ප්‍රඥාව වර්ධනය වීම නිසා එයා තේරුම් ගන්නවා අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මේ කයක් තියෙන්නේ. වෙන වේදනාවක් තියෙන්නේ. හිතක් තියෙන්නේ. කියලා අන්න මමෙක් වෙනුවට මේ කයක් තියෙනවා. දැනීම් ටිකක් තියෙනවා. ධාතුන් ටිකක් තියෙනවා. ඒකත් මේ ඇති වෙලා නැති වෙලා යනවා. හේතුන් ටික සකස් වුණාම ඔන්න කායික වශයෙන් දැනීම් ටික ඇති වෙලා නැති වෙලා යනවා. හේතුන් ටික සකස් වුණාම ඔන්න වේදනාවන් ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. හේතුන් සකස් වුණාම ඒ අදාළ සිත් ඇති වෙලා නැති වෙලා යනවා. කියලා අන්න යාට දැන් නුවණක් පහළ වෙනවා. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. දැන් එයා මේ කය පරිහරණය කරනවා හුදෙක් මේ ප්‍රඥාව තව ටිකක් වර්ධනය කරගන්න. ඒ වගේම සතිය තව ටිකක් තහවුරු කරගන්න. එතකොට දැන් අපේ ජීවිතයේ එකතකින් තවත් ආකල්පමය වෙනසක් අපි මෙතෙක් කාලයක් අර මම භවනා කරනවා. මම භවනා වෙනසරාට එනවා. කියාගෙන ආපු අපි අන්න දැන් ටික ටික මේ ප්‍රඥා වර්ධනය වීමත් සමග විපස්සනා වැඩිවීමත් එක්ක එයා මේ කය පාවිච්චි කරනවා, කය පරිහරණය කරනවා, තව දුරටත් මේ කය පාවිච්චි කළාම ප්‍රඥාව දියුණු කරන්න. කය පාවිච්චි කළාම සතිය දියුණු කරන්න. වේදනාව පාවිච්චි කළාම සතිය දියුණු කරන්න. වේදනාව හරහාම ප්‍රඥාව දියුණු කරන්න. හිත හරහාම ප්‍රඥාව දියුණු කරන්න. හිත හරහාම සතිය දියුණු කරන්න. ඔන්න මේ අපි සතු දේවල්ම ඔන්න කෙනෙක් පරිහරණය කරනවා තව තව මේ ගුණධර්මයන් දියුණු කර ගැනීම සඳහා. දැන් මෙහෙම වෙන්න අර මේ උපේ සූත්‍රයේ වගේ විස්තර කරා වගේ දැන් මේ අරමුණු කෙරෙහි ත්‍රිලක්ෂණේ වැටහිලා ඔන්න අරමුණ නිරුද්ධ වෙලා ගියා නම් අන්න මෙතනත් බුදුරජාණන් වහන්සේ අර දේම කියනවා අනිසිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදීයති. මෙයාට මේ தත්ත්වය ඇති වුණා නම් අන්න එයා උත්සාහත් වෙනවා දැන් මේ අරමුණු වලින් තොරව අරමුණු වල යැපෙන්නේ නැතුව පුලුවන් තරම් අනිශ්‍රිත ස්වභාවයක පුලුවන් තරම් නිදහස් ස්වභාවයක දේවල් උපාදාන කරගන්න නැතුව ලෝකේ නාන ප්‍රකාර රූප සද්ද ගන්ධ රස ඔය නාන ප්‍රකාර දේවල් දැඩිව බදා ගන්න යන්නේ නැතුව අල්ල ගන්න යන්නේ නැතුව හිත පුලුවන් තරම් නිකලස්ස පවත්වීම සඳහා ය උත්සාහත් වෙනවා. පුලුවන් තරම් දැන් එයාට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වටහිලා තියෙනවා මේ රූපයන් ඔස්සේ ගිහිල්ලා ඒ මත යැපිලා ඒ මත අභිරමණය කරනවා කියන එක වෙහසක්. සද්දයක් ඔස්සේ ගිහිල්ලා සද්දයක් මත යැපිලා ඒ සද්දෙට අදාළ සද්දෙට අනුරූපව හිත චලනය වෙනවා කියන එක වෙහසක්. රසක් එක්ක ගිහිල්ලා රසේ පැටලිලා ඒ මත රාග ద్వේෂ මෝහයන් පහල කරගන්නවා කියන එක වෙහසක්. අපිටම ස්පර්ශයක් ඔස්සේ ගිහිල්ලා ඒ මත රාග ద్వේෂ මෝහයන් පහල කරගන්නවා කියන එක වෙහසක් කියලා ඔන්න දැන් භාවනාවේ ක්‍රමානුකූලව වර්ධනය වීමත් එක්ක සිතේ ක්‍රමානුකූලව සංවේදී වීමත් එක්ක අන්න යෝගාවචරයට වැටහිලා එයා උත්සාහත් වෙන්නේ මොකද්ද? අනුබුදුරයන් වහන්සේ කියන අනිස්සිතෝච විහෙරති. පුලුවන් තරම් අනිශ්චිතව සිත පවත්වන්න. හිත පුලුවන් තරම් නිදහස්ව පවත්වන්න. හිත පුලුවන් තරම් අරමුණු වල යැපෙන්නේ නැතිව පවත්වන්න. හැබැයි මේක එක දවසෙන් එක මොහොතෙන් හරියන වැඩක් නෙමෙයි. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම අරමුණු ඔස්සේ යන්න. හිත පුරුදු වෙලා තියෙන්නෙම අරමුණු ග්‍රහණය කරගෙන ඉන්න. අරමුණක ලං වෙලා ඉන්න. ඒ නිසා පරණ පුරුද්දට නැවතත් හිත යාවි. පරණ පුරුද්දට ආයත රූප ආරම්භණයකට යනවා. පරණ පුරුද්දට ඔන්න ආයි සද්ද ආරම්භණයට යනවා. පරණ පුරුද්දට රසකට යනවා. හිතුවිල්ලකට යනවා. මොකද මේ පරණ පුරුද්දට. හැබැයි මෙයා දැන් එක මොහොතකට හරි එක විනාඩියකට හරි අත්දැක්කා ඒ බඳු නොයන තත්වයක්. විමුක්ත ස්වභාවයක්. අරමුණුලින් තොර ස්වභාවයක් අන්න අත්දැකලා තියෙනවා. අන්න අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මෙන්න මෙහෙමත් ස්වභාවයක් හිතේ මෙන්න මෙබඳු සතියක් මෙන්න මෙබඳු දැනුවත් භාවයකුත් තියෙනවා කියලා අන්න තමන්ගේ අත්දැකීමට මෙන්න අලුත් අත්දැකීමක් එකතු වෙනවා. මෙතෙක් කාලයක් අරමුණු ඇසුරේ පැවතිච්ච අත්දැකීම් රාශියත් එක්ක අරමුණු ඇසුරු නොකරන අත්දැකීමක් අරමුණු ඇසුරු නොකරන අත්දැකීමකුත් තියෙනවා කියලා අන්න අලුත් අත්දැකීමක් එයාට එන්න පටන් ගන්නවා. ඒකම ඉතින් තවත් පැතිවලින් බුදුරජාණන් වහන්සේ කියනවා අපි තුම රූපයක් බලබලා ඉන්නකොට ඒ රූපය ෂය වෙලා යනවා. නැත්නම් ඒ රූපය බොඳ වෙලා යනවා. ඒත් එක්ක අන්න ඇහැ නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම සද්දයක් අහහ ඉන්නවා. සද්දේ බොඳ වෙලා යනවා. සද්දේ දුර වෙලා යනවා. සද්දේ ෂය වෙලා යනවා. ඒත් එක්ක කන නිරුද්ධ වෙලා යනවා. ඒ වගේමයි ගඳක් සුවඳක් ආග්‍රහණය කරමින් ඉන්නවා. ඒකේ රස නැතිලා යනවා. ඒක නීරස වෙලා යනවා. ඒත් එක්ක නාසය නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට ප්‍රකාශ කරපු තැන් පවා බුදුරජාණන් වහන්සේගේ තියෙනවා. ඒ කියන්නේ අපි ඉදිරිපත් වෙන්නේ මොන අරමුණද? ඒ අරමුණ නිරීක්ෂණය කරමින් පටන් ගත්තට ක්‍රමානුකූලව අන්න මේ අරමුණේ ස්වභාවය තේරුම් ගන්න ත්‍රිලක්ෂණේ වැටෙන්න ඉන්න ඒ අරමුණ බොඳ වෙලා දිය වෙලා යනවා. ඒත් එක්ක මේ අරමුණු කළ හිත අන්න අපතිත ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මෙබඳු ක්‍රමවේදයක් අනුව නැත්නම් මෙබඳු රටාවකට අන්න විපස්සනාව වැඩෙන බව එතකොට මේ බුද්ධ දේශනාවන් අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් පින්වත් මේ කාරණාවන් විස්තර කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේකට මම මොකද්ද කරන්නේ? ඒකටත් බුදුරජාණන් වහන්සේම උත්තර දීලා තියෙනවා. ඊයේත් අපි මතක් කරගත්ත අර චේතනාකරණීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ විරත්තස්ස භික්ඛවේ න චේතනායන් කරණීයන් විමුති ඥාන දසනං සච්චි කරෝමීති. මහණෙනි මේ හිත විරත්ත වුණා නම් නැත්නම් අරමුණු කෙරෙහි උදාසීන වුණා නම් අරමුණ නීරස වුණා නම් අරමුණ කෙරෙහි තිබිච්ච ඇල්ම දුරු වුණා නම් අන්න එබඳු තැනත්තට හිතවිල්ලක්වත් චේතනාවක්වත් පහල කරගන්න ඕනේ නැහැලු විමුති ඥාන දර්ශනයක් සාක්ෂාත් කරනවා කියලා. ධම්මතායසා භික්කවේ යං විරත්තෝ විමුති ඥාන දසනං සච්චි කරෝති. මහණෙනි මේ විමුක්ති ඥාන දර්ශනයක් පහළ වෙනවා කියන එක සාක්ෂාත් වෙනවා කියන එක ධර්මතාවයක්. කියන්නේ මේවා මේ එකට පිළිගැහිලා තින්නේ. පින්වත් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ පින්වුතුන් අහලා ඇති ඕන තරම් ධර්මයේ ගුණ ප්‍රකාශ කරන පදයක් තියෙනවා ඕපනයික ගුණය කියලා. ඕපනයික කියන්නේ අපි යම්කිසි තත්වයකටපත් වුණා නම් ඊළඟ තත්වයට ඒ තත්වයෙන් තුලින් ඔසවා තබනවා. අපි එතන තවත් ටිකක් දිනු කරනකොට ඊළඟ මට්ටමකට මේ தත්ත්වය තුලින් ඔසවා තබනවා. අන්න බුදුරජාන් වහන්සේගේ ධහමේ තියෙන සුවිශේෂී ගුණයක්. මොකද්ද ඕපනයික ගුණය? ඒ ඕපනයික ගුණයම තමයි දැන් මේ පෙන්ලා දෙන්නේ. අපි සීලය හොඳට ආරක්ෂා කරනකොට අන්න ඒ තුලින් ඒ තුල නතර වෙනොවි අන්න සමාධියක් වැඩිම සිද්ධ වෙනවා. අන්න සීලය සමාධියට තුඩු දෙනවා. සම්මා සමාධියක් දක්වා වර්ධනය වෙනවා. ඊළඟට සම්මා සමාධිය ක්‍රමානුකූලව පාවිච්චි කරනවා නම් හොඳට මේ වර්තමාන අරමුණු දිහා බලන්න අන්න ඇත්ත ඇත්තටින් තේරීම සඳහා මේක නිශ්ශ්‍රය වෙනවා. ඇත්ත ඇත්තටින් තේරුම් ගැනීම සඳහා මේක උපනිශ්ශ්‍රය වෙනවා. ඊළඟට ඇත්ත ඇත්තටින් තේරෙන්න මේ අපි අල්ලන් හිටිය දේවල්, ග්‍රහණය කරගෙන හිටිය දේවල්, අල්ල බදාගෙන හිටිය දේවල් වෙනුවට මේවා ගැන අවබෝධය තුලින් කලකිරීමක් ඇති වෙනවා. අවබෝධය තුළින් කලකිරීමක් ඇති වුණා නම් ඔන්න ක්‍රමානුකූලව හිත නිදහස් වෙනවා. හිත නිදහස් වුණා නම් ඒ නිදහස් වීම මත අන්න විමුති ඥාන දර්ශනයක් ඇති වෙනවා කියන එක ධර්මතාවයක් කියලා තමයි දැන් මේ බුදුරජාන් වහන්සේ මෙතෙන්දි කියන්නේ. එතකොට පින්වත්නි මේ කාරණාවලදී විශේෂයෙන්ම මෙබඳු තත්වයක් අපිටම කෙනෙක්ගේ හිතේ ඇතිවෙගෙන එනවා නම් එයාගේ භාවනාව රටාව පවා වෙනස් වෙන්න පුළුවන් දැන්. මොකද අපි ඉස්සෙල්ල පටන් ගන්නෙ මම භාවනා කරනවා, මම වීරෙන් භාවනා කරනවා, මම මෙන්න මේ කාලසටහනට අනුව භාවනා කරනවා කියලා තමයි අපි පටන් ගන්නෙ. ඒක අත්‍යවශ්‍යයි මුලදී. මොකද අපි භාවනා කරපු පිරිසක් නෙමෙයි. අපි තුමු අපි බොහොම දුව පැනවිදපු පිරිසක්, අරමුණු ඔස්සේ මුලා වෙච්ච පිරිසක්, අපිට තියෙන දූෂිත මනසක්. මේ බඳු පරිසරයක නම් අපි ආවේ අනිවාර්යයෙන්ම මේ භාවනාවක් කරන්න කාලසටහනක් හදාගෙන දැඩි වීරයකින් අත් නොහැර සෑහෙන ව්‍යායාමයක් දැරලා තමයි කරන්න වෙන්නේ. හැබැයි ක්‍රමානුකූලව ඔන්න පියවරෙන් පියවර පියවරෙන් පියවර අපි තුමු භාවනාව වර්ධනය වෙගෙන ආවනම් විශේෂයෙන්ම මේ බඳු තත්ත්වයන් පසු කරගෙන එනකොට දැන් එයාගේ හිතේ අන්න අරමුණු කෙරෙහි උදාසීන බවක් ඇති වෙලා අරමුණ වලින් ඈත් වෙලා හිත නිදහස් වෙලා අන්න මේ බඳු තත්ත්වයක් දැන් ආකල්පමය වශයෙන් එයාට තේරෙන්න ගන්නවා. අර කලකිරුණු ස්වභාවය ආකල්පමය වශයෙන් තේරුණා වගේ දැන් මේ අරමුණු කෙලෙන් ඈත් වෙච්ච ස්වභාවය, අරමුණු ඇසුරු නොකරන ස්වභාවය, එහෙමත් නැත්නම් අරමුණු දැඩිව ග්‍රහණය නොකරන ස්වභාවය, ඒ වෙනුවට බොහොම මධ්‍යස්තව බොහොම නිදහසේ බොහොම නිවිලා තැම්පත් වෙලා නතර වෙලා ඉන්න පුළුවන් ස්වභාවය අන්න එයාට තේරෙන්න ගන්නවා. එයා භාවනාවේදී අපිටම විනාඩියක් විතරයි මේ தත්ත්වය අත්දැකේ. නැවතත් උත්සාහ කරනවා. නැවතත් මේ தත්ත්වයට පත් වීම සඳහා උත්සාහත් වෙනවා. එතකොට නැවතත් එයා වේදනාවක් දිහා බලාගෙන ඉන්නවා. ඒක ඇතින් නැතිවීම ස්වභාවය දකිනවා. ඇතින් නැතිවීම ස්වභාවය දැකීම හරහා අන්න හිත නැවතත් අර නිදහස් වෙච්ච ස්වභාවයකට විමුක්ත ස්වභාවයට පත් වෙනවා. ඔන්න විනාඩි දෙකක් ඉන්නවා. ඊළඟට නැවතත් ඒ දේම කරනවා. ඔන්න විනාඩි 3ක් ඉන්නවා. ඉතින් මේ විදිහට නැවත මේක පුහුණු කරන්න අන්න හිත මේ தත්වයේ තුලත් ටික පදිංචි වෙන්න පටන් ගන්නවා. පදිංචිනවා කියන්නේ එතන බැස ගන්නවා කියන එක නෙමෙයි. බෙබන්දු ස්වභාවයකත් සතිය පවත්වන්න පුළුවන් කියලාන විශ්වාසය හට ගන්නවා. ඒ කියන්නේ අපි ආරම්මන සතියක් තමයි මුලදී තියෙන්නේ. අරමුණු සහිත සතියක් තමයි අපි කරගෙන යන්නේ, පුහුණු කරගෙන යන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මුළු ජීවිතේ පුරාම මේ ආරම්මනත් එක්කම යන ස්වභාවයක් තියෙන්න කියලා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ හැම කමඨහනකම මුදුම්පෙත්ත වශයෙන් නැත්තම් හැම කමඨහනකම මුදුම්පත් වීම වශයෙන් කියන්නේ අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. දැන් මේ කමඨහන හොඳට මුදුම්පත් වුණා නම් හිත පැමිණෙන්නේ අන්න අර අනිශ්චිත ස්වභාවයට. අරමුණ ඇසුරු කරන්නේ නැති ස්වභාවයට. ඊළඟට පුරුද්දට හිත උපාදානයකට ගියා නම් රූපයක් අල්ලන්න ගියා නම් සද්දයක් අල්ලන්න ගියා නම් රසක් අල්ලන්න ගියා නම් අන්න අවවාදයක් දෙන්නේ නචකින්චි ලෝකේ උපාදීති. ඒක උපාදාන කරන්න යන්නේ නැහැ. ආයෙත් හිත නිදහස් කරගන්නවා. දැන් ටික අර බලෙන් කරපු භාවනාව දැන් කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. කරපු භාවනාව කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. දැඩි වීරයකින් කරපු භාවනාව අඩු වීරයකින් කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. දැන් එයා තේරුම් අරන් තියෙන්නේ මේක මේ මම දඟලුවට හරියන වැඩක් නෙමෙයි. හැබැයි මුලදී අපි දඟලන්නත් ඕනේ. නැවතත් මම මතක් කරනවා. මොකද මුලදී දඟලුවේ නැත්තම්, මුලදී වීරය කරේ නැත්තම්, මුලදී උත්සාහ කරේ නැත්තම් කෙලෙස් බලය කඩා ගන්න බෑ. හැබැයි මේ කතා කරන්නේ සෑහෙන කෙලෙස් බලය තුනී වෙච්ච, සෑහෙන කාලයක් තිස්සේ භාවනාව වැඩිච්ච, විපස්සනාවේ සෑහෙන අධ්‍යක්ීම් බහුල කෙනෙකුට අත්වෙන තත්ත්වයක්. එයාට දැන් තේරෙනවා හොඳට මේ දැන් හිතේ ධර්මතාවයන් දියුණු වෙලා තිනවා. ත්‍රිලක්ෂණේ හොඳට වැටහිලා තිනවා. ත්‍රිලක්ෂණේ වැටහීම නිසා අරමුණු වලින් තොරව අරමුණ ගිලිහිච්ච ස්වභාවයක හිත පවතින දැන් පුරුණු වෙලා තිනවා කියලා අන්න දැන් එයාට තමන්ගේ භාවනාව ගැන හොඳ විශ්වාසයක් ඇති වෙලා තිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමද දැන් තවදුරටත් මේ தත්ත්වය වර්ධනය කරන්නේ? මේ කියන්නේ මේ භාවනාව තාම ඉවර නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා කතම් භාවිතා භික්කවේ කතම් භාවිතාච භික්කවේ සත්ත බොජ්ජංගා කතම් බහුලී කතා විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති. දැන් අද මාතෘකාව උනේ ඇත්තටම මේ අර විමුක්ත ස්වභාවයක්, එහෙම නැත්නම් නිබ්බිදා විරාග ස්වභාවය ඥාන දර්ශනයක් දක්වා, විමුති ඥාන දර්ශනයක් දක්වා වර්ධනය වෙන ආකාරය. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරලා තියෙන්නේ කොයි විදිහට බොජ්ජංග ධර්මයන් දියුණු කළොත්ද මේ විමුක්ති ඥාන දර්ශනයක් නැත්නම් විඥා විමුක්ති ස්වභාවයක් ප්‍රඥාවත් විමුක්ත ස්වභාවයක් තවදුරටත් පරිපූර්ණත්වයට පත් වෙන්නේ. එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියනවා ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින්. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින්. පීති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින්. මේ අන්දමින් බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංග හතම දැන් මේ වෙනත් නැත්නම් විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව ඔස්සග්ග පරිණාමීව වඩන්න කියලා අන්න ආවාද කරනවා. කියන්නේ අර කලින් දැඩිව ග්‍රහණය කරගෙන උවමනාවෙන් බලෙන් වීරයෙන් කරා ආකල්පේ වෙනුවට දැන් මෙතන මේ ධර්මතා පෙළ ගැසීමක් සිද්ධ වෙන බව තේරුම් අරගෙන හේතුඵල දහමක් වැඩෙන බව තේරුම් අරගෙන දැන් අන්න ආකල්පමේ වෙනසක් මේ යෝගාවචරය තුළ ඇති වෙලා එයා දැන් සතිය තවදුරටත් දියුණු කරනවා බොහොම විවේකීව. හිත ආතතිගත කරගන්නේ නැතිව හිත පුළුවන් තරම් තැම්පත් කරගෙන ඉදිරිපත් වෙන අරමුණ දිහා සැලකිල්ලෙන් බලනවා. හිත අරමුණ ග්‍රහණය කළොත් අරමුණ ග්‍රහණය කළේ නැත්නම් පාඩුවේ ඉන්නවා විවේකීව ඉන්නවා. එන අරමුණ දිහා බලන්නෙත් විරාගීව දැඩිව ග්‍රහණයෙන් පුළුවන් තරම් ඈත් වෙලා විරාගීව මේ අරමුණ දිහා බලන්න උත්සාහත් වෙනවා. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං. ඒ අරමුණෙත් නැති වී යන ස්වභාවය ෂේ වෙලා යන ස්වභාවය වැය වෙලා යන ස්වභාවයට තමයි මූලිකත්වය දෙන්නේ. ඉස්සෙල්ලා වගේ සමුදේ පක්ෂයේ වෙනුවට නිරෝධ පක්ෂයට මුල් තැන දීලා තමයි ඉදිරිපත් වෙන අරමුණක් නැත්නම් සතියට හසු වෙච්ච අරමුණක් දිහත් බලන්නේ. ඔන්න පින්වත්නි අපි දැන් ඔන්න අර කලින් වගේ බොහොම දුක්ඛ ප්‍රතිපදාවක ගිය විපස්සනාව අන්න දැන් ටිකක් ඊට වඩා ටිකක් වෙනස් තත්වයකටපත් වෙලා දැන් එයාගේ මේ යෝගාවචරයා ඊට වඩා ටිකක් නිවිච්ච ස්වභාවයකින් තැම්පත්චත ස්වභාවයකින් කලබලයකින් තොර ස්වභාවයකින් බොහොම විවේකීව තවදුරටත් දැන් මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන යනවා. දැන් මෙබඳු මට්ටමකදී මෙයා මෙබඳු යෝගාවචරයේ කොයි විදිහටද මේ දේ කරන්නේ කියලාවත් අනිත් පැයටවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා දන්නවා දැන් කළ යුතු දේ. එයා දන්නවා මොකද්ද දැන් ඉදිරිපත් වෙන අරමුණු සම්බන්ධයෙන් කළ යුතු දේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඇතම් සූත්‍රවලදී මේ ආරෂ්ඨාංග මාර්ගයම උපමා කරනවා බ්‍රහ්ම යානයකට. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ බුදුරජාණන් වහන්සේ උපමා වශයෙන් පෙන්වන මේකනේ බ්‍රහ්ම යානයක්, ධර්ම යානයක්. කියන්නේ වාහනයක්. කියලා පෙන්නනවා. මේ වාහනයෙන් එතකොට යන්නේ නිවන් කරා. ආරාෂංග මාර්ගයේ වඩනවා කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා වඩන මාර්ගයක්. අන්න ඒ වගේ වාහනයක ස්වභාවය බුදුරජාන් වහන්සේ ඇතම් සූත්‍රවලදී පෙන්නලා තියෙනවා. පින්වත්නි අපි හිතමු කෙනෙක් වාහනයක් පදවන්න පුරුදු වෙනවා. උන්නේ ආ දන්නේ නැහැ මේ වාහනයක් කෙලවන්නේ කොහොමද කියලා. දැන් ඉතින් රටේ ලෝකේ නානක් ප්‍රකාර වාහන තියෙනවා. ඉතින් අපි හිතමු ඔන්න දැන් ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් තියෙන වාහනයක් ඔන්න හම්බ වෙනවා. ඉතින් දැන් ටිකක් පහසුයි. ගාත් දඟලන්න ඕනේ නැහැ. ඉතින් ගියර් මාරු කරන එක වාහනේම කරගන්නවා. ඉතින් අපි හිතමු ඔන්න අපි දැකලා තිබුණෙත් නැහැ, අහලා තිබුණෙත් නැහැ. ඔන්න මොකක් හරි හේතුවකට ඔන්න වාහනයක් හම්බුණා. ඔන්න දැන් ඉතින් අපි ගිහිල්ලා රියදුරු පුහුණු පාසලට ගිහිල්ලා ඔන්න අපි වාහනේ පදවන්න පුරුදු වෙනවා. ඉතින් මෙහෙම කරන්න කියනවා, ආරම කරන්න කියනවා, අත මේ විදිහට පාවිච්චි කරන්න කියනවා, මේ විදිහට සුක්කානම අල්ලන්න කියනවා, මේ විදිහට සිග්නල් ලයිට් දාන්න කියනවා, ඉස්සරහා බලා ගන්න කියනවා, තරදඬු කළා සුක්කානම අල්ලන්න එපා කියනවා. ඔන්න ඉතින් ටික 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 දැන් පුහුණු වෙනවා. මුලදී ඉතින් ඔක්කොම වරද්ද ගන්නවා. සුක්කානම දැඩිව අල්ල ගන්නවා, බ්‍රේක් ගහන්න ඕන තැන හයියෙන් යනවා, හයියෙන් යන්න ඕන තැන බ්‍රේක් ගහනවා, වමට කපන්න ඕනුනහම දකුණට කපනවා, ඉස්සරහට යන්න ඕන ලාවට පස්සට යනවා. ඉතින් දන්න තියෙන ඔක්කොම වරද්දි ටික කරගන්නවා. හැබැයි ළඟ ගුරුවරයා ඉන්නවා. ඉතින් එයා කොහොම හරි බේර ගන්නවා. කාලයක් ඉතින් ඔක පුහුණු කළා පුහුණු කළා පුහුණු කළා ඔන්න පුළුවන් වෙනවා ඔන්න ටිකක් දැන් සාමාන්‍ය වේගකින් යන්න. ඉතින් අපි හිතමු ඔන්න ප්‍රථම වතාවට ඔන්න දැන් තනියෙන් යනවා. ඔන්න පිටිපස්සේ බෝඩ් කැලලකුත් තෙල්ලගෙන ඔන්න දැන් යනවා ඉස්සරහට. ඔන්න යනකොට ටික 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 දැන් ඔන්න එතනත් පුරුදු වෙනවා. සමහරවිට බය හිතෙනවා, කට්ටිය කඩාගෙන ඉස්සරහට. ඔන්න ඇඟටත් කපනවා. ඔන්න ආයෙත් ඉතින් කානුවට දාගන්න. ඉතින් ආයි කට්ටිය එකතු වෙලා ආයි පාරට ගන්නවා. ඉතින් ඔයගේ නානක් ප්‍රකාර විදිහට ඔන්න දැන් අපි ටික ටික තව පුහුණු වෙනකන් යනවා. අපි දැන් කාලයක් පුහුණාට පස්සේ දැන් මෙයාට තේරෙනවා දැන් මේ පළවෙනි ගියර් එකේම ගියොත් හයි ගොඩාක් ඉන්ධන පිච්චෙනවා. හයියෙන් යන්නත් බෑ. දෙවෙනි එකේ ගියොත් ඔන්න ඊට වඩා අඩු වේගයකින් යන්න පුළුවන්. ටිකක් වේගෙන් යත හැකියි. අන්තිම ගියර් එකේ දාගෙන ගියොත් ටිකක් වේගෙන් යන්නත් පුළුවන් ඉන්ධනත් අඩුවෙන් තමයි වැය වෙන්නේ. කියලා දැන් එයාට මේ ගියර් පද්ධතිය සම්බන්ධයෙන් සෑහෙන වැටහීමක් තියෙනවා. වාහනය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. ඉස්සරහට එන වාහන මොන විදිහට ඉදිරිපත් වුණත් කොහොමද තමන්ගේ වාහනය හසුරවන්නේ කියලා අන්න යම් වැටහීමක් තියෙනවා. දැන් මේ බඳු තත්ත්වයකදී අපි හිතමු දැන් හොඳට පුහුණුවක් ලැබලා සෑහෙන කාලයක් රියදුරු කටයුත්ත කරලා වාහනේ අතට අරගෙන එයාට ඔන්න අපි හිතමු හෙට කොහේ හරි ගමනක් යන්න තියෙනවා. දැන් මේ හෙට ගමනක් යන්න තියෙනකොට එයා දන්නේ නැහැ හෙට වාහනේ පාරට දැම්මහම ඉස්සරහට හම්බෙන්නේ මොන වාහනද කියන්නේ එයා දන්නේ නැහැ. ඒ වගේමයි මොන වාහන ඇවිල්ලා තමන්ගේ වාහනේ හැප්පෙන්න හදයිද කියලා එයා දන්නේ නැහැ. කොයි තැනදී තමන්ට බ්‍රේක් ගහන්න වෙයිද කියලා එයා දන්නේ නැහැ. කොයි තැනදී යාට හොඳට වේගෙන් යන්න පුළුවන් වෙයිද කියලා එයා දන්නේ නැහැ. මේ කලින් කියන්න බෑ. හැබැයි ගමන නොගිහින් ඉන්නේ නැහැ. එයා දන්නවා මේ මට දැන් හැකියාවක් තියෙනවා. මට දැන් හොඳ පුහුණුවක් තියෙනවා. හෙට මට මේ ගමන විශ්වාසයෙන් යන්න පුළුවන්. කියලා අන්න බය නැතුව වාහනේ අතට අරගෙන ඔන්න හෙට ඒ ගමන යනවා. ඉතින් ඇතැම් වෙලාවට ඔන්න වේගෙන් යනවා. ඇතැම් වෙලාවට අවශ්‍ය වෙලාවට හැප්පෙන්න ගියාම ඔන්න තිරිංග තද කරගන්නවා. කවුරු හරි ඇඟට කැපුවොත් ඔන්න අයින් කරගන්නවා. ඔන්න ක්‍රමානුකූලව කිසි බයක් හැකක් නැතුව වාහනේ යනවා. තමන්ට උවමනා තැනට වාහනේ එලවගෙන යන්න හැකියාව තියෙනවා. මොකද තමන්ට අන්න තමන්ගේ වාහන පැදවීම සම්බන්ධයෙන් විශ්වාසය ඇති වෙලා. හැබැයි ඉස්සරහදී මොකද්ද වෙන්නේ කියලා දැම්ම කියන්න බෑ. ඒක මේ මොහොතේදී තමයි තියෙන්නේ. ඒතකොට මේ වර්තමාන මොහොතේදී ඉදිරිපත් වෙන දේ සම්බන්ධයෙන් කල යුත්තේ මොකද්ද කියලා අන්න හොඳ රියදුරකට තේරෙනවා. ඒක කලින් දැනගෙන තියෙන දෙයක් නෙමෙයි. දැන් මේ පුහුණුව හරහා පැමිණි හැකියාවක්, පුහුණුව හරහා ලැබපු කුසලතාවයක්. පින්වත්නි, මේ විපස්සනා යෝගාවචරයත් දැන් මේ හොඳට පුහුණුවක් ලැබුවට පස්සේ පත් වෙන්නේ මෙබඳු අවස්ථාවකට. එයා දන්නේ නැහැ ඊළඟ අවස්ථාවේදී මොන රූපයක් පෙනේද කියලා. එයා දන්නේ නැහැ ඊළඟ අවස්ථාවේදී මොන වගේ සද්දයක් ඇහිද කියලා. එයා දන්නේ නැහැ මොන වගේ ගඳක් සුවඳක් ආග්‍රහණය කරන්න ලැබෙයිද කියලා. එයා දන්නේ නැහැ මොන වගේ රසක් භුක්ති විඳින්න ලැබෙයිද කියලා. එයා දන්නේ නැහැ මොන වගේ ස්පර්ශයක් Tamanට ස්පර්ශ කරන්න ලැබෙයිද කියලා. ඒ වගේමයි හිත මොනව අරමුණකට පනීද, පරණ පුරුද්දට මොන වගේ අරමුණක් ඉදිරිපත් කරයිද කියලා එයාට දන්නේ නැහැ. හැබැයි මොන දේ ඉදිරිපත් වුණත් කල යුතු දේ එයා දන්නවා. ඉතින් නැවත නැවත එතකොට අහන්න දෙයක් නැහැ. දැන් Tamanගේ භාවනාව ගැන Tamanටම විශ්වාසයක් ඇති වෙලා කල යුතු දේ මොකද්ද කියලා දැන් වැටහීමක් ඇති වෙලා හිත කෙලසුන්ගෙන් තොරව අනිශ්චිතව නිශ්ශබ්දව නිහඬව පැවැත්වීම ගැන එයාට පුළුවන් තරම් දැන් වැටහීමක් ඇති වෙලා. මොකද එයා උත්සාහවත් වෙන්නේ පුළුවන් තරම් හිත කෙලසුන්ගෙන් තොරව පවත්වන්න. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. අන්න බුද්ධ වචනේ මතක් කරගන්නවා නැවත නැවතත්. හිත පරණ පුරුද්දට කියලා උපාදාන කරනකොට උපාදානයන්ගෙන් තොර කරගන්නවා. උපාදානයන්ගෙන් හිත නිදහස් කරගන්නවා. උපාදානයන්ගෙන් හිත නිදහස් වුණා නම් හිත අනිශ්චිත ස්වභාවයටපත් වෙනවා. ඒක තමයි අර වාහනේ යන්න පුළුවන් අඩුම ඉන්ධන වැය වෙන උපරිම වේගෙන් යන ගමන. එතකොට අපේ විපස්සනා ජීවිතයේ කිසිම ආතතියකින් තොරව කායික ආතතියක් මානසික ආතතියක් ඇති කරගන්නේ නැතිව බොහෝම නිකලෙස්ව යන්න පුළුවන් ගමන තමයි එතන තියෙන්නේ. අනිසිතෝච විහෙරතේ නචකින්චි ලෝකේ උපාදීති කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අන්නේ ගමන. අන්නේ ගමනේ තමයි ඒතොර වැඩිපුර යන්න උත්සාහත් වෙන්නේ. හැබැයි තාම අමාරුයි. තාමත් අන්න පරණ පුරුද්දට කෙලස් එනවා. යම් යම් විසභාග අරමුණු නිසා ඔන්න හිත කැඩෙනවා. අර තත්ත්වෙන් හිත පයින්නෝ. හැබැයි කර යුතු දේ දන්නවා. මොන මොන උපක්‍රම භාවිතා කළාද නැවතත් මේ අනිශ්චිත තත්ත්වයට හිත ගන්නේ කියන ගැන අන්න විපස්සනා යෝගාවචරයට දැන් හොඳ පරිචයක් තියෙනවා. එතකොට මෙබඳු ගමනක් තමයි ඇත්තටම ඊළඟට මේ විපස්සනා යෝගාවචරය දිගට කරගෙන යන්නේ. දැන් ඇතැම් වෙලාවක සමාධිය සහිතව මේ දේ කරනවා. ඇතැම් වෙලාවට ටික හිත වීරය අඩු මට්ටමකින් කොහොමද මේක පවත්වන්නේ කියලාත් එයා උත්සාහත් වෙනවා. දැන් කාලයක් තිස්සේ මේ දේ කරා නම් මේ සෝණ කියන ස්වාමින්වහන්සේ රහත් වුණාට පස්සේ තමන් අත්දකින්න தත්ත්වය විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ අපි තුමු යම්සි යෝගාවචරයෙක් කාලයක් තිස්සේ මේක කළා. අර මේ සෝණ ස්වාමින්වහන්සේ වගේ රහත් වුණා නම් එයා අත්දකින්න தත්ත්වය මොකද්ද කියලා ඔන්න සෝණ ස්වාමින්වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. උන්වහන්සේ කියනවා සෝණ ස්වාමින්වහන්සේ ගැනත් වචනයක් කියන්න වටිනවා. සෝණ කියලා ස්වාමින්වහන්සේ කෙනෙක් බුද්ධ කාලයේදී වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ වීණා වයන දක්ෂයිලු මේ ගිහි කාලෙදී. ඊට පස්සේ හරිම වීරය වන්ත චරිතයක්. උන්වහන්සේ පුලුවන් තරම් ඉතින් උත්සාහත් වෙනවා මේ වීරය හරහා අරහත්ත්වයටපත් වෙන්න. කෙලිසුන්ගෙන් තොර වෙන්න. ඉතින් සක්මනේදී සක්මන් කරනවා, සක්මනේ ලේ එනකන් සක්මන් කරනවා. ඒ තරමට වීරයවන්තයි. ඉතින් කොයිතරම් වීරය වැඩුවත් උන්වහන්සේට තාමත් හැකියාවක් නැහැ මාර්ගඵල ප්‍රතිවේදයක් සඳහා. දැන් මෙහෙම කල්පනා කරාම තමන් එක්ක එකට මහාන වෙච්ච අය, ඒ වගේම තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා රහත් වුණා කියලා අහන්නත් ලැබෙනවා. හැබැයි තමන් තාම පුතග්ජන මට්ටමේ නිසා උන්වහන්සේට මේ ශාසනය ගැන කලකිරෙනවා. කලකිරලා හිතනවා මගේ හේතු සම්පත් මදි වෙන්න ඇති, පාරමී පිරලා නැති වෙන්න ඇති, මොකක් හෝ අහේතුවකට මට මේ දේ වැඩෙන්නේ නැහැ. මමත් හැබැයි උත්සාහය අතරින් නැතුව දිවා රාත්‍රී මම මහන්සි වෙන කෙනෙක් කියලා අන්න ශාසනය ගැන කලකිරලා උන්වහන්සේ හිතනවා මම උපැවිදි වෙන්න ඕනේ කියලා හිතනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සෝන සාමීන් වහන්සේගේ සිතුවිල්ල බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ සෝන සාමීන් වහන්සේ ගාවට ඉර්ධියෙන් වඩිනවා. වැඩලා සෝන සාමීන් වහන්සේගෙන් ඍජුවම ප්‍රශ්න කරනවා, සෝන ඔබට මෙබඳු මේ සිවුරු හැර යන හිතක් පහළ වුණාද? සෝන සාමීන් වහන්සේත් එහෙමයි සාමීනි කියලා ඔන්න පිළිගන්නවා. පිළිගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් කියලා දෙනවා. සෝන ඔබට මේ වීණාව වයන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි, මම ගිහි කාලේදී වීණා වයලා හොඳ පළපුරුද්දක් තියෙනවා, මට හොඳින් වීණා වයන්න පුළුවන්. එතකොට සෝන ඔබ මේ වීණාව වයනකොට මේ වීණාවේ තත් ඕන්ට වඩා තද කළා තිබුණොත් ඒ උමනා කරන ස්වරය, ඒ උමනා කරන හඬ, මිහිරි හඬ නැගෙනවද? නැත නැත ස්වාමීනි. එතකොට මේ වීණාවේ තත් බුරුල් වෙලා තිබුණොත් එතකොට අර උමනා කරන ස්වරය නිවැරදිව නැගෙනවද? නැත ස්වාමීනි. එහෙමනම් කොහොමද නිවැරදි ස්වරය ගන්න ඒක සකස් කරන්නේ? ඒක ස්වාමීනි හරියට ඕන්ට වඩා තද කළත් බෑ, ඕන්ට වඩා බුරුල් වෙලා තියෙන්නත් බෑ. ඒ තද වෙන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. අන්නේ ප්‍රමාණයට පමණක් තද කළොත් අන්න නිවැරදි ස්වරය ඒ තතෙන් නිකුත් වෙනවා කියලා අන්න සෝන ස්වාමීන් වහන්සේ තමන්ම කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වගේමයි සෝන, මේ ගමන් මාර්ගයේදී, මේ වඩන ප්‍රතිපත්ති මාර්ගයේදී, මේ විපස්සනා මාර්ගයේදී මේ ඉන්ද්‍රිය ධර්මයන් සමතාවයකට පත් කරගත යුතුයි. අපි වීරය වැඩි කරගත්තොත් සමාධිය වර්ධනය වෙන්නේ නැහැ. ඊළඟට වීරය අඩු කරගත්තොත් ඔන්න හිත පිට යනවා. ඉතින් මේ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන වැටහීමක් තියෙනවා නම් අන්න කෙනෙකුට පුළුවන් මේ ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද ඒ අවස්ථානුකූලව ක්‍රියාත්මක වෙන්නේ කියලා බලලා ඒ ඉන්ද්‍රයන්ගේ සමතාවයක්, සමබරතාවයක් පිණිස කටයුතු කරන්න. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට සෝන සාමීන් වහන්සේට අවවාද කළා. බුදුරජාන් වහන්සේ නැවතත් වඩිනවා. සෝන සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටලා නැවතත් භවනා කරනවා. දැන් අර සිවුරු වරිණ කතාව නැවැත්තුවා, නැවතත් භවනාවට පටන් ගන්නවා. දැන් අවවාදයට අනුකූලව, බුද්ධ අවවාදයට අනුකූලව අන්න වීරය සමකල්ලා, ප්‍රඥාව වර්ධනය කළා, සතිය දියුණු කළා, අන්න ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය හරහා සෝන සාමින් වහන්සේ උතුම් වූ අරහත්ත්වයට පත් වෙනවා. උතුම් වූ අරහත්ත්වයට පත් වෙලා සෝන සාමින් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේට ස්තුතිපූර්වකව ගිහිල්ලා දේශනා කරනවා තමන් වහන්සේ මේ අරහත්ත්වය අත්දකින්නේ කොහොමද කියලා. දැන් මේ කියන කාරණාව තේරුම් ගත්තා නම් මේ රහතන් වහන්සේගේ කෙනෙක්ගේ හිතේ ස්වභාවය අපිට වටහා ගන්න පුළුවන්. උන්වහන්සේ කියනවා එවං සම්මා විමුක්ත චිත්තස්ස භික්ඛුනෝ බුසාචේපි චක්කු විඤ්ඤය්‍යා රූපා චක්කුස්ස ආපාතං ආගච්ඡanti. දැන් මේ සෝන සාමින් වහන්සේ රහතන් වහන්සේ S2 අරගෙන ඉන්නේ. S2 අරගෙන ඉන්නකොට ඕන තරම් මේ චක්කු විඤ්ඤය වූ රූප, ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයක් හට ගැනීම සඳහා තුඩු දෙන රූප මේ ඇහි දෘෂ්ටි කෝණයට ආපాతගත වෙනවා. චක්කුස ආපాతං ආගච්ඡanti. හැබැයි දැන් මේ රහතන් වහන්සේ සම්මා විමුක්ත චිත්තස්ස භික්ඛුනෝ, මේ මුන්වහන්සේගේ හිත සාත්පසින් විමුක්ත ස්වභාවයට පත් වෙලයි තියෙන්නේ. එතරම් තියෙන විශේෂත්වය මේ හාත්පසින් විමුක්ත ස්වභාවයට පත් වෙලා ඉන්න රහතන් වහන්සේගේ ඇස ඕනතරම් මේ රූපාරම්මන කෙරෙහි ඒ ආපాతගත වීමක් තියෙනවා. නේවස්ස චිත්තං පරියාදියಂತಿ. හැබැයි මේ එක අරමුණකින්වත් මේ ඇස වෙහෙසටපත් වෙන්නේ නැහැ. අමිස්සීකත මේවස්ස චිත්තං හෝති. ඒ එන එක රූපාරම්මනයක් එක්කවත් ඒ උන්වහන්සේගේ හිත මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. තිතං ආනෙන්ජප්පත්තං. අන්න හිත තියෙනවා නතර වෙලා, හිත තියෙනවා ආනෙන්ජ ස්වභාවයක, නොසෙල් වෙන ස්වභාවයක, නොසැලෙන ස්වභාවයක හිත තියෙනවා. වයං චස්සානු පස්සති. කැමතිනම් ඒ ආපු ආරම්මණය ෂේ වෙලා දුර වෙලා යන ස්වභාවය දකිනවා. ඉතින් මේ සෝන ස්වාමීන් වහන්සේ මේ විදිහටම සද්ද අරමුණු ගැනත් කියනවා. ඒ කියන්නේ උන්වහන්සේට හොඳට කන් දෙක ඇහෙනවා. හැබැයි මේ සම්පූර්ණයෙන් රාග ద్వේෂ මෝහයන් ප්‍රහාණය කළා. ඒ නිසා මේ සද්ද කොයිතරම් ඇහුණත් උන්වහන්සේගේ හිත තිනවා අකම්පිතව. උන්වහන්සේගේ හිත තින නොසැලී. උන්වහන්සේගේ හිත තියෙනවා මේ අරමුණු එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැතිව. උන්වහන්සේගේ හිත තියෙනවා නතර වෙලා වගේ. ඒ වගේමයි ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා. නමුත් ඒ කිසිම ආරම්මණයකින් උන්වහන්සේගේ හිත සැලෙන්නේ නැහැ. ඒ අරමුණු එක්ක මිශ්‍ර වෙන්න යන්නේ. ඒ අරමුණු කෙරෙහි බොහොම අකම්පිත ස්වභාවයකින්, නොසැලෙන ස්වභාවයකින්, නතර වෙච්ච ස්වභාවයකින් ඒ අරමුණු වලින් සියල්ලෙම මිදිලා මේ හිත තියෙනවා. අන්න මේ සෝන සාමින වහන්සේ බොහොම ලස්සනට මේ තමන් වහන්සේ අත්දකින්න තත්ත්වය විස්තර කරනවා. ඒ කියන්නේ පින්වත්නි, දැන් මේ හිතේ විමුක්ත ස්වභාවය ඇතරම් දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් අත්දකින්නේ බොහොම ස්වාභාවිකව. උන්වහන්සේ මේ වීරයෙන් ඇස් දෙක වහගෙන අරමුණු එන එක වළක්වලා නැහැ. කන් දෙක වහගෙන ඉන්නවත් නෙමෙයි. මේ අනිකුත් ඉන්ද්‍රයන් හොඳට උන්වහන්සේ තුලත් ක්‍රියාත්මක වෙනවා. නමුත් හිතේ කෙලෙස් දුරු වෙලා අරමුණු ග්‍රහණය කරන ස්වභාවය දැන් දුරු වෙලා, අරමුණු උපාදාන කරන රාගය දැන් දුරු වෙලා, අන්න මේ කෙලෙස් ටික ප්‍රහාණය වෙලා නම් උන්වහන්සේට බොහොම નિરાයාසයෙන් අර තමන්ගේ හිත නතර කරගෙන ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. නතර කරගෙන ඉන්නවා කියන වෙනුවට ඒ හිත දැන් නතර වෙලා තියෙනවා. ඒ හිත දැන් විමුක්ත වෙලා තියෙනවා. ඒ හිත දැන් අරමුණු කෙරෙහි මිශ්‍ර නොවි තියෙනවා. ඒ හිත දැන් අකම්පිතව තියෙනවා. මෙන්න මේ తත්වය එතකොට මේ සෝන සාමින් වහන්සේ ලස්සනට විස්තර කරනවා. ඒක ගාථාවකනුත් කියනවා. උන්වහන්සේ කියන්නේ දැන් ඕනතරම් මේ ඝන ගල් පර්වතයක් විවිධාකාර දිශාවන් වලින් එන චණ්ඩ මාරුතයෙන්ගෙන් අකම්පිතවයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ හිතට ඕනතරම් රූපාරම්මණ ඉදිරිපත් වෙනවා, සද්දාරම්මණ ඉදිරිපත් වෙනවා, ගන්ධාරම්මණ ඉදිරිපත් වෙනවා, විවිධාකාර ආරම්මණ ඉදිරිපත් වෙනවා. ඇතැම් දේවල් බොහොම ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. ඇතැම් දේවල් ඉතාම කටුකයි, නීරසයි. මේ කර්ණ කටෝරයි. හැබැයි ඒ එකකින්වත් කම්පිත නොවේ, ඉතාම අකම්පිතව නොසැලෙන මනසකින් උන්වහන්සේ ජීවත් වෙනවා කියලා උන්වහන්සේ මේ ගාථාවකිනුත් ඒක ඉදිරිපත් කරනවා. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා මේ විපස්සනාව ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. ඒ වගේමයි ක්‍රමානුකූලව පෙළ ගැස්මක් තියෙන්නේ. මේ දේ සිද්ධ වුණා නම් ඊට අනුරූපව ඊළඟ ප්‍රතිඵලය හට ගන්නවා. ඒක සම්පූර්ණ වුනහම ඊළඟ ප්‍රතිඵලය හට ගන්නවා. ඒක සම්පූර්ණ වෙනකොට අන්නේ ඊළඟ ප්‍රතිඵලය හට ගන්නවා. අර බුදුරජාණන් වහන්සේ කියන ඉතිකෝ භික්කවේ ධම්මාව ධම්මේ අபிසන්දේති. ධම්මාව ධම්මේ පරිපූර්ෙන්ති. අපාරා පාරං ගමනාය. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට ධර්මයෝම ධර්මයන් වෙතට පැමිණෙනවා. ධර්මයෝම ධර්මයන්ව පරිපූර්ණත්වයට පත් කරනවා. ගොමක් සඳහාද මෙතෙරින් එතෙරට යෑම සඳහා. එනිසා මෙබඳු කාරණා අපි තේරුම් අරගෙන මෙතන මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන බව තේරුම් අරගෙන අපි මේ හේතුන් සම්පාදනය කිරීම සඳහා උත්සාහත් වෙමු. හේතුන් අපිට සම්පාදනය කරගන්න පුළුවන් නම් ධර්මයෝම ධර්මයන් වෙතට පැමිණේවි. ධර්මයෝම ධර්මයන්ව පරිපූර්ණේ කරාවි. මෙතෙරින් එතෙරට යෑම සඳහා. ඒ කාරණාවත් සමගින් අද දින ධර්ම දේශනාව සමාප්ත කරනවා. ඒ වගේමයි මේ භවනා වැඩමුළුව සම්බන්ධයෙන් අපි පවත්වපු මේ දුස්සීල සූත්‍රයේ මුල් කරගෙන පවත්වපු මේ ධර්මදේශනා මාලාවත් මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.